Order, please. කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 2121 හි විධිවිධාන ප්‍රකාරව 2019 ජනවාරි 10 වෙනි දින තේරීම් කාර්යක සභාව විසින් මතු සදාන් මන්ත්‍රීවරයන් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු රවිෆ් හකීම් මහතා, ගරු සුජීව සේනසිංහ මහතා, ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහතා, ගරු අජිත් පී පෙරේරා මහතා, ගරු වසන්ත අලවිහාරි මහතා, ගරු රංජන් රාමනායක මහතා, ගරු අශෝක් අබේසිංහ මහතා, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ගරු ලක්ෂ්මන් සිනුරත් මහතා, ගරු චන්දසිර ගජදීර මහතා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ගරු දයාසිරි ජයසේකර මහතා, ගරු රවීන්ද්‍ර සමරවිර මහතා, ගරු සුනිල් හඳුනිත්ති මහතා, ගරු මාවේ සෝ සේනාධිරාජා මහතා, ගරු ජයන්ත සමරවිර මහතා. ලිපික ලේඛනාදී පිළිගැන්වීම ගරු නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 එක වගන්තී යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශයේ සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විහාර විද්‍යාපීඨයේ බහු අවයවික විද්‍යා අධ්‍යයන අංශයක් පිරිවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාධාරණ ලදුව 2018 ඔක්තෝබර් මාස පළවෙනි දිනෙහි අංක 2091/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. එම නියමයේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2016-17 වර්ෂය සඳහා සීමා සහිත කළුබෝ විටියේ තේ කර්මාන්ත ශාලාව සභාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න, ගරු මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා.
කතානායකතුමනි, 2018-12-16 වෙනිදට පත්වූ අග්‍රාමාත්‍ය රනිල් කුසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රජයේ ආයතන රැසට සේවකයන් ස්ථාන මාරු කොට ඇතම් සේවකයන් ආයතනයේ සේවයෙන් පහකොට වෘත්ති සමිති සමාජිකයන් දේශපාලන පළිගැනීම් ක්‍රියාවලිය ලක් කොට ඇති බව මේ ගරු සභාව දැනගත යුතුයි. ආගමතුමා දැනවාද මම දන්නේ නැහැ. ITN ඇතුළු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන වලින් ඇරඹි දේශපාලන පළිගැනීම් මේ වෙනුවට රජයේ අනිකුත් ආයතන වෙතද ව්‍යාප්ත කර ඇත. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින තරුණ සේවා සභාවේ සේවකීන් 23 දෙනෙකු පිළිගත් කාර්ය පටිපාටියෙන් සම්පූර්ණයෙන් බැහැරව සේවා අවශ්‍යතාවයන් පිළිබඳ කිසිදු තැකීමකින් තොරව සේවා ඇගීම් හා සුදුසුකම් නොසලකා හරිමි. ඔවුන්ගේ රැකියාවේ ස්වභාවයට නොගැලපෙන ස්ථානමාරු රැසක් සිදු කර ඇත. මෙම පිරිසට තරුණ සේවා ප්‍රගතිශීලි සේවක සංගමේ සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සාමාජිකයන් 17 දෙනෙකු ඇතුළත් වේ. එමෙම විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ වෘත්ති සමිති සාමාජිකයන් 26 දෙනෙකුට අධික සේවක පිරිසක් ප්‍රධාන කාර්යාලයේ සිට පොළොන්නරුව, තිලකුණාමලේ, වවුනියාව, අම්පාර යන දුරපළාත්වල PT කාර්යාලය වෙත සේවා අවශ්‍යතාවයක් නොමැතිව 19/1/7 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකට ඇත. එමෙම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිවිකින් 30 දෙනෙකු වැඩි ප්‍රමාණයක් ආයතනයේ පරිපාලන රෙගුලාසිවල පනායනිව කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට මුලතිව් පොළොන්නරුව, බදුල්ල, මොන්රාගල ඇතුළු ප්‍රදේශ කණ්ණාවකට ස්ථාන මාරුකට ඇති අතර ආයතනයේ විධායක නිලධාරීන් ඇතුළු සේවකයන් 16 දිනකට වැඩ තහනම් කිරීම සඳහා වාර්තා කැඳව ඇති බවට තොරතුරු ලැබී ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රගතිශීලී සේවක සංගමේ සභාපති, සංවිධායක සහ විධායක සභිකයන් ඇතුළු සේවකයන් 4 දිනකට ස්ථාන මාරු කර ඇත්තේ කම්කරු ප්‍රඥාප්තියෙන් පහවුරු කර තිබූ වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබඳ වූ කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් 36 දිනකව වත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සිට අම්පාර මඩකලපුව, තිරුකුණාමලිය, වවුනියාව වැනි සඳහා ස්ථාන මාරු කර ඇත්තේ පිළිගත් ස්ථාන මාරු ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් පටහැනිවය. මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ දේශපාලන හිතවත්කම් මත අවදිමත් උසස් වීම ලබා දීම අරබද දැවැන්ත සේවක අසහනකාරී තත්වයක් උද්ගත කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයේ ආයතන රසක් දේශපාලන පළිගැනීම අනුභව ඇති බවද වාර්තා වේ. අදාළ අමාත්‍යවරුන් කරුණරමණ මෙම අත්නෝමතික දේශපාලන පළිගැනීම හේතුවෙන් ඉතා අපහසුවෙන් ඉදින්නදා සේවා කටයුතු වල නියලුණු සේවකින් බරපතල අපහසුතාවයන්ටත් ඔවුන්ගේ පවුල් තුළ විශාල ගැටුම් ඇති කිරීමට හේතු වී ඇති බව ගරු සභාවේ අවධානය යොමු කරන අතර පිළිගත් ප්‍රතිපත්තියන්ට පටහැනිව දේශපාලන පරිගණකය අරමුණු කරගනිමින් කරනු ලැබූ අවිධිමත් ස්ථාන මාරු වහා අවලංකර ඔවුන්ගේ පෙර සිටි සේවීමට කටයුතු කරන්නේද අවිධිමත් උසස් වීම වහා නතර කිරීමට කටයුතු කරනද අවිධිමත් ලෙස වැඩතහනම් කර ඇති සේවකීන්ගේ පරීක්ෂණ වහා අවසන් කර නැවත පිහිටවන්නේද මෙම ගරු සභාවේ අවධානය යොමු කරන අතර සාධාරණ හා දැඩි පීඩනයට ලක් වී ඇති අහිංසක සේවකීන් අට මෙම වෘත්ති සමිති නායකයන් හට යුක්ති ඉටු කිරීමට ගරු අමාත්‍ය ගන්නා පියවර පිටඳ මේ ගරු සභාවට පැහැදිලි කරන ලෙස ඉල්ලමි.
අංජන් මදුමන
නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට මට පිළිතුරු සපයන ලෙස මට උපදෙස් දුන්නා. විශේෂයෙන් අපේ රජය කිසි විටකත් දේශපාලන පරිගැනීම් අරමුණු කරගනිමින් ස්ථානමාරු කිරීම හෝ වැඩතහනම් කිරීම සිදු කර නොමැති බව මා පළමුවෙන්ම අවධාරණය කර සිටිනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන ඇති කරමින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, සේවකීන්ගේ අයිතිය ශක්තිමත් කිරීමට අප රජයේ විසින් කටයුතු කරන ලැබුවා. එම ස්වාධීන ආයතන මගින් අනුමත පොදුපත් කිරීම හෝ උසස් වීම ලබා දීමක් සිදු කර නොමැති බවත් මා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. කෙසේද මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පහට වාර්තා වුණේ රජයේ සේවයේ සාමාන්‍යයෙන් සිදුවෙන වාර්ෂික ස්ථානමාරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත මේ වසරේ පෙබරවාරි මාස සිට ක්‍රියාත්මක කරනු ලබන බවයි. යම් වෘත්තීය සමිතියක ප්‍රධාන නිලධාරීන් විනය හේතුන් මත හැර ස්ථානමාරු ලබා නොදීම කම්කරු ප්‍රඥාතිය සහ රජයේ ප්‍රතිපත්තියයි. කෙසේ වෙතත් ඕනෑම දෙපාර්තමේන්තුවක සංස්ථාපක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක දේශපාලන පරිගැනීමක් වශයෙන් කිසියම් ස්ථානමාරු වීමක්, සේවයෙන් පහ කිරීමක්, වැඩතහනම් කිරීමක් හෝ අවිධිමත් උසස් වීම ලබා දීමක් සිදු වේ නම් එම විෂමතා ගැනත් ඔවුන්ගේ නම් හා තනතුරු ඇතුළත නිශ්චිත තොරතුරු අප වෙත ලබා දෙන ලෙස ගරු විපක්ෂ නායකතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ විස්තර ලබා දුන් පසු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ගරු අග්‍රාමාත්‍යතුමා අපහට උපදෙස් ලැබලා දීලා තියෙනවා. සමහර ස්ථාන මාරුවීම් සේවා අවශ්‍යතා මත, විනය මත සමහර වෙලාවට සිද්ධ වෙනවා. ඒ වගේම රාජ්‍ය සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතනවල තවම බොහොමයක සභාපතිවරු පත් කළා නැහැ. ඒවයි මතර මාරුවීම් සිද්ධ සමතිය නායකයේ සභාපති කෙනෙක් මාරු කළ තින අපිට දන්වන්න. වහාම අපි ඒ සම්බන්ධව පියවර ගන්නවා. වෘත්තීය සමති වෘත්තීය අයිතිවාසිකම් ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි ඒගොල්ල විනය ක්‍රියාමාර්ග වෙන දේවල් කරනවා නම් නම් පරීක්ෂණයකින් පසු මාරු කරන්න පුළුවන්. මම හිතන පහුගිය වකවානුවේ අපේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයට විතරක් 2015 ජනවාරි 8 වෙනිදා එනකොට දේශපාලන පැලගැනීම් 32,000ක් අපිට වාර්තා වෙලා තියෙනවා. උසස් වීම නොදී නිකන් මගේ උසස් වීම නොදී මාරු කිරීම පරිගැනීම මම නිකන් කියන්නේ. අපි ඒ ආකාරයට වැඩ කරේ නැහැ ගරු විපක්ෂ නායකතුමනි. යම් තැනක වැරද්දක් වෙලා තියෙනවා බලන්නම්, එහෙම වෙන්න ඕනේ නැහැ. අපි ඒකට අවශ්‍ය කරුණාකර ඔබතුමා ඒ සම්බන්ධ විස්තර ටික ගරු අගමැතිතුමාට හොවා පිට ලැබලා දෙන්න. අපි ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්න. එතුමා තමයි අපි ඉන්න කාලේ දේශපාලන පරිගැනීම් සම්බන්ධව කටයුතු කරුවේ ඉවෙන් පියාණ්ඩුවේ.
ගරු නියෝජ්‍ය ප්‍රධානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ අතිගරු විපක්ෂ නායකතුමා මේ කරුණ ඉදිරිපත් කිරීම පිළිබඳව. අපේ මිත්‍ර රංජිත් බන්දුමාර මැතිතුමා මේකට පිළිතුරු දීපෙන් මම තමුනාසට මතක් කරන්න කැමති. මේ මොහොත වෙනකොටත් UDA අපේ වෘත්තීය සමිතියේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික 3 දෙනා මාරු කරලා තියෙනවා. කම්කරු කොමසාරිස්තුමාට පැමිණිලි කරාම ඒ ආයතන නිලධාරී එන්නේ නැහැ. කම්කරු කොමසාරිස්තුමාට ගාවට ඇවිල්ලා මේක විසඳුමක් ලබා ගන්න ITN එකේ 30 දෙනෙක් ඉන්ටඩික් කරන්න කියලා.
ගරු මන්ත්‍රීතුමා විනය විරෝධීව හැරුණා අපි දැක්කා ඔක්තෝබර් 26 ඉඳන් වෙච්ච සිද්ධීන් එහෙම ආයතනයක් පාලනය කරන්න බෑ ආයතනයකට එහෙම තමන්ට විනයගරු විනය විරෝධීව කටයුතු කරන්න බෑ ඒකත් ඔබතුමාලා පිළිගන්න ඕනේ
නෑ ඒක හරි නමුත්
ඒකට පත් කරපු නිලධාරීන්ට අතුලට යන්න දුන්නේ
නෑ තමුන්නාන්සලා විනය විරෝධී කියනවා නමුත් සේවක
ඒකට පත් කරපු නිලධාරීන්ට අතුලට යන්න දුන්නේ
නෑ හරි
එහෙම කටයුතු කරන්න බෑ
මේ රටේ නීති අනුව කම්කරුවන්ගේ ආරවුලක් තියෙනවා නම් කම්කරු කොමසාරිස්තුමාට පැමිණ කියලා කරනවා ඒ
ආරවුලගේ ආරවුලක්
වෙන්න තිබේ කියලා. එතකොට
අයිතිවාසිකම් කටයුතු කරනවා
කොහොමද විභාගයට පැමිණෙන්නේ? ඒ විභාගයට පැමිණෙන්නේ නැත්නම් කොහොමද ඒක සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ?
මම හිතන්නේ මේ සම්බන්ධ පරීක්ෂණයක්
පරීක්ෂණයක් කරන්න තමයි
පරීක්ෂණයක් කරනකම් ආයතන
ප්‍රධානී මහතුරු
ආයතන
පවත්වාගෙන සාධාරණයක්
පිළිබඳව
කම්කරු කොමසාරිස්තුමාට පැමිණිලි කරාම
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික එකක් මාරු කරේ මං
කියනවා
තමුන්නාංශය දන්නවා අපි පලිගත් කාල කාකා
මේ එකක් ගැන කතා කරන UDA ප්‍රශ්නේ ඊට වඩා වෙනස්නේ
UDA බලන්න මයික බලන්න
ඒක බලන්න අපි ඉල්ලන්නේ මෙච්චරයි කම්කරු කොමසාරිස්වරයා යම් ආයතනික සේව මේ පරීක්ෂණයක් සඳහා කැඳෙව්වොත් කරුණාකරලා ඒකට සහභාගී වෙන්නයි කියලා ඉල්ලීමක්
අපි
ආයතන නියෝගයක් දෙන්නේ.
ඒයි ඒයි තියෙන
මා කම්කරු කොමසාරිස්
වෘත්තිය සමිතිය
ඉඳලා වැඩක් නැති වෙනවා.
මා වෘත්තිය සමිතිය ව්‍යාපාරයේ හිටිය මම දන්නා වෘත්තිය අය සේවකයන් වෙනුවෙන් අපි පිළි හිටින්න ඕනේ. ඒක දෙකක් නෑ. ITN එක නම් වෙනින් කතාවක් ඇමතුමා. ITN එක වෙන කතාවක් කැසුරුන විදිය අපි දැක්කා ITN එකේ. අපි දැක්කා ITN එකේ නියෝදාරි පත් කරාම ඇතුළට නොගෙන විදිය. ලෝක
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Honorable Douglas Sivananda.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே உள்ளக உள்நாட்டு அலுவல்கள் உள்ளூராட்சி மற்றும் மாகாண சபைகள் கௌரவ அமைச்சர் வஜ்ர அபிவர்த்தன அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி நமது மக்களின் அரசியல் உரிமைகளுக்கூடாக தீர்த்து கொள்ளக்கூடிய தமது பிரச்சனைகளை தீர்த்து கொள்வதற்கு இலங்கை அரசியல் ஜாப்பின் 13வது திருத்த சட்டத்தின் மூலம் உருவாக்கப்பட்ட மாகாண சபையினை அதற்குரிய அதிகாரங்களுடன் செயல்படுத்துவதை ஓர் ஆரம்பமாக கொண்டு முன்னோக்கி செல்வதே நடைமுறை சாத்தியமான அரசியல் தீர்வாக அமையும் என்பதை நாம் ஆரம்பம் தொட்டே கூறி வருகின்றோம். எனினும் கடந்த கால வடக்கு மாகாண சபையானது எமது மக்களின் நலன்கள் குறித்த அக்கறை ஆளுமை மற்றும் ஆற்றலற்றவர்களிடம் சென்றிருந்ததனால் அது தங்களுக்கு பயன்படாமல் போய்விட்டது என கருதுகின்ற நமது மக்கள் வடக்கு மாகாண சபையின் ஊடாக தங்களது பிரச்சனைகள் மற்றும் தேவைகளை தீர்த்து வைப்பவரிடம் வடக்கு மாகாண சபையினை ஒப்படைக்கும் நிலைமைக்கு வந்துள்ள நிலையில் மாகாண சபை தேர்தலை ஒத்திவைப்பதன் மூலம் அத்தகைய மக்கள் பிரதிநிதிகளின்றி வடக்கு மாகாண சபையும் அதே நேரம் கிழக்கு மாகாண சபையும் ஆளுநர்களின் கீழ் தொடர்ந்தும் நிர்வகிப்பதற்கு வழிவகுத்துள்ளமையானது வடக்கு மற்றும் கிழக்கு மக்கள் பல்லாண்டு காலமாக போராடி பெற்ற அரசியல் உரிமையை அரசாங்கம் மீண்டும் பறித்தெடுத்துள்ளதாகவே கருதுகின்றனர். தமது அன்றாட பிரச்சனைகளை தீர்த்துக் கொள்வதற்காகவும் தமது அபிவிருத்திகளை மேற்கொள்வதற்காகவும் தமது அரசியல் உரிமைகளை அனுபவிப்பதற்காகவும் வடக்கு கிழக்கு மக்கள் பெற்றுக்கொண்ட அதிகாரங்களை இவ்வாறான செயல்பாடுகள் செயலிழக்க செய்துள்ளது என்று கருத வேண்டியுள்ளது. அதே நேரம் வடக்கு கிழக்கு மாகாண சபைகளை தவிர்த்த 4 மாகாண சபைகளுக்குமான தேர்தல்களும் ஒத்திவைக்கப்பட்டுள்ளன. 2017 பதினேழாம் இலக்க மாகாண சபைகள் தேர்தல் திருத்த சட்டம் நாடாளுமன்றத்தில் நிறைவேற்றப்பட்டு இன்று 15 மாதங்கள் கழிந்துள்ள நிலையிலும் மேற்படி சட்ட ஏற்பாடுகளுக்கு அமைய எல்லை நிர்ணய சபை மேற்கொண்ட எல்லை நிர்ணயத்தினை மீள் பரிசீலனை செய்வதற்காக பிரதமர் தலைமையில் அமைக்கப்பட்ட மீளாய்வு குழு அறிக்கை சமர்ப்பிக்க வேண்டிய 2 மாத கால எல்லையை கடந்து மேலும் 2 மாதங்கள் சென்றுள்ள நிலையிலும் இதுவரை மீளாய்வு செய்யப்பட்ட இல்ல நிர்ணய அறிக்கை நாடாளுமன்றத்திற்கு சமர்ப்பிக்கப்படவில்லை. மேற்படி விடயம் தொடர்பாக பின்வரும் எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்பட வேண்டிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் கௌரவ அமைச்சர் வஜ்ர அபிவர்த்தன அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். முதலாவது, எல்லை நிர்ணயத்தினை மீளாய்வு செய்கின்ற பிரதமர் தலைமையிலான குழு தற்போது செயல்பாட்டில் இருக்கின்றதா? இரண்டாவது, இருக்கின்றதெனில் மேற்படி எல்லை நிர்ணய மீளாய்வு அறிக்கை நாடாளுமன்றத்திற்கு கிடைக்கக்கூடிய கால வரையறை பற்றி தெரிவிக்க முடியுமா? மூன்றாவது, இல்லையெனில் மேற்படி எல்லை நிர்ணயம் தொடர்பில் எடுக்கக்கூடிய வேறு நடவடிக்கைகள் யாது? நாலாவது, எல்லை நிர்ணய குழுவின் அறிக்கை மீளாய்வு செய்யப்படாத நிலையில் துரிதமாக மாகாண சபைகள் தேர்தலை நடத்த வேண்டிய அவசியத்தை கருத்தில் கொண்டு 1988 இரண்டாம் இலக்க மாகாண சபைகள் சட்டத்தின் சட்டமூலத்தின் பிரகாரம் வீதாசார பிரதிநிதித்துவ முறையின் கீழ் உடனடியாக தேர்தல் நடத்தப்பட வேண்டிய மாகாண சபைகளுக்கான தேர்தலை நடத்துவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? அல்லது எல்லை நிர்ணய குழுவின் அறிக்கை மீளாய்வு செய்யப்பட்டு அதன் அறிக்கை நாடாளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டதன் பின்னர்தான் புதிய முறையில் தேர்தலை நடத்த முடியுமா? அவ்வாறெனில் மேற்படி மாகாண சபைகளுக்கான தேர்தலை துரிதமாக நடத்துவதற்கு தாங்கள் முன்வைக்கின்ற யோசனைகள் எவை என்பதை கௌரவ அமைச்சர் வஜிர அபிவர்த்தன அவர்கள்
ගරුණීය කතානායකතුමනි, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දීම සඳහා මාස දෙකක් කල් ඉල්ලනවා. මොකද පක්ෂ නායකින්ගේ රැස්වීම වල ගත්ත තීන්දුවත් අධිකාරු ජනාධිපතිතුමාගේ අදහසුත් අග්‍රාමාත්‍යතුමාගේ අදහසුත් විපක්ෂ නායකතුමාගේ අදහසුත් සියල්ලම සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. මාස දෙකක කාලයක් නියෝජ්‍ය කතානායකතුමනි අවශ්‍යයි නිසි නිවැරදි පිළිතුරක් ලබා දෙන්න.
ඊට කලින් පිළිතුරක් දෙන්න පුළුවන් කමක් තියෙනවද?
පුළුවන් තරම් ඉක්මනට නියෝජ්‍ය කතානායකතුමනි තුල ලබා දෙන්න.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා ඔනරබල් ඩග්ලස් සේවානන්ද.
ගෞරව ප්‍රදේශ සභානායකයන් අවරලේ ගෞරව සමීපතල් ගෞරව ප්‍රධමර රල් වික්‍රමසිංහ අවර්ගල් தாங்கள் எதிர்க்கட்சிகளோடு நடத்திய பேச்சுவார்த்தையில் பழைய முறையில் விரைவாக தேர்தல் நடத்துவதற்கு இணக்கப்பாடு காணப்பட்டுள்ளதாக சொல்லியிருக்கின்றார். அதனுடைய தயவு செய்து கௌரவ அமைச்சர் அவர்கள் அதை விரைவுபடுத்துமாறு
கேட்டுக்கொள்கின்றேன். பிரதான கட்டியத்து ஆரம்பி யோஜனா பிரிபந்தனும் தீம යෝජනාංකික පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
අයිමු අයිටම් 1 සර්
සභාවෙකඟද
අයි
අංක 2 පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අයිමු අයිටම් 2 සර්
සභාවෙකඟද
අයි
අංක 3 සභාවෙක සභානායකතුමා
අයිමු අයිටම් 3 සර්
සභාවෙකඟද
අයි
අංක 4 පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අයිමු අයිටම් 4 සර්
බොහොම ස්තුතියි. දැන් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව සභාවේ අවසරය මත එකී කාර්ක සභා හතරට අදාළ සමාජික මන්ත්‍රීන්ගේ නම් නිවේදනය කරන කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර යුග අංක 122 1 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව තේරුම් කාර්ක සභාව විසින් මහජන පෙත්සම් පිරිමද කාර්ක සභාවේ සේවය සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් නම් කරන ලද බව කාර්නික දන්වනු කැමැත්තෙමි. ගරු වජිර අභිවර්ධන මහතා, ගරු සුජීව සේනසිංහ මහතා, ගරු ඩග්ලස් දේවානන්ද මහතා, ගරු මහින්ද යාප අභිවර්ධන මහතා, ගරු රංජිත් සියඹලාපිටිය මහතා, ගරු බිමල් රත්නායක මහතා, ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන මහතා, ගරු AA විජේතුංග මහතා, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ගරු ෂෙහාන් සේමසිංහ මහතා, ගරු මයිල්වාගනම් තිරකරාජා මහතා, ගරු තාරක බාලසූරිය මහතා, ගරු මොහම්මදු ඉබ්‍රාහීම් මොහම්මදු මන්සූර් මහතා, ගරු ප්‍රසන්න රණවීර මහතා, ගරු වෛද්‍ය තුසිතා විජේමාන මහත්මිය, ගරු රෝහිණී කුමාර විජේරත්න මහත්මිය, ගරු චමෙන්ද විජේසිරි මහතා, ගරු ශාන්ති ශ්‍රී සකන්දරාජා මහත්මිය. අංක 2 පාර්ලිමේන්තුවේ ස්ථාවර යුග අංක 115 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව තේරීම් කාර්ක සභාව විසින් කතානායකවරයා සභාපතිවරයා වූද නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා ආණ්ඩු පක්ෂ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක සහ විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යසභාවේ සේවය සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජෝන් අමරතුංග මහතා, ගරු රවුෆ් හකිම් මහතා, ගරු රවි කන්නානායක මහතා, ගරු වෛද්‍ය රාජසේනාරත් මහතා, ගරු රිෂාඩ් බදුදින් මහතා, ගරු පාටරි චම්පික රණෝක මහතා, ගරු තලතා අතුකෝල මහත්මිය, ගරු මනෝ ගණේෂන් මහතා, ගරු අජිත් පී පෙරේරා මහතා, ගරු නිමල් සිරිපාල සිල්වා මහතා, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, ගරු අනුරුද්ධ සානායක මහතා, ගරු ඩග්ලස් දේවානන්ද මහතා, ගරු මහේන්ද සමරසිංහ මහතා, ගරු ඩලස් සල්හප්පිරුම් මහතා, ගරු එම් ඒ සුමන්දිරන් මහතා, ගරු ප්‍රසන්න රණතුංග මහතා. අංක 3 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126(1) 2 විධි විධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව තේරීම් කාර්ය සභාව විසින් ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සභාපතිවරයා වූද විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු කේ කාදර් මස්තාන් මහතා, ගරු අංගජන් රාමනාදන් මහතා, ගරු දිලුම් අමනගම මහතා, ගරු ආචාර්ය එස් එම් මොහමඩ් ඉස්මායිල් මහතා, ගරු රොෂාන් රණසිංහ මහතා, ගරු ඩී වී චානක මහතා, ගරු වේල්කුමාර් මහතා, ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ගරු පියාල නිශාන්ත සිල්වා මහතා, ගරු ඇයි චාර්ල්ස් නිමලනාදන් මහතා, ගරු සුජිත් සංජය පෙරේරා මහතා, ගරු හිරුනිකා ප්‍රේමචන්ද මහත්මිය, ගරු එස් එම් මරික්කාර් මහතා, ගරු රෝහිණි කුමාරි විජයරත් මහත්මිය, ගරු චමින්ද විජේසිරි මහතා, ගරු හේෂා විතානගේ මහතා. අංක 4 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 113 එකෙහි විධි විධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව තේරීම් කාර්ය සභාව විසින් නියෝජ්‍ය කතානායකවරයා සභාපතිවරයා වූද නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා සමග ව්‍යවස්ථාදායක සභා කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු විජේකලා මහේශ්වර මහත්මිය, ගරු එඩ්වඩ් ගුණසේකර මහතා, ගරු විමල් වීරවංශ මහතා, ගරු ෆයිසර් මුස්තෆා මහතා, ගරු නාමල් රාජපක්ෂ මහතා, ගරු එම් ඒ සුමන්දිරන් මහතා, ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මහතා, ගරු නාරක ප්‍රසාද් කොළොන්න මහතා, ගරු සිසිර ජයකොඩි මහතා, ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ගරු මයිල්වාගරම් තිලකරාජා මහතා, ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ගරු එස් එම් මරික්කාර් මහතා, ගරු සන්දීප් සමරසිංහ මහතා. ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 උදර්පණ පන්ත යටතේ නියමය අනුමත කිරීමට අද දින සලකා බැලීමට නියමිත න්‍යායපත්‍රයේ විෂයාංක 1 ලෙස සඳහන් උදර්පණ පන්ත යටතේ නියමය 2018 සැප්තැම්බර් මාස 4 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018 සැප්තැම්බර් මාස 21 වන දින ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවට ආංශික අධීක්ෂණ කාරක සභාවට සභාවේදී සලකා බලා ඒ සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව 2018 ඔක්තෝබර් මාස 9 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ගරු රුවන් ජයවර්ධන මහතුමා. ඔබතුමාට විනාඩි 10යි.
ආයෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය හා තුර්කි ජනරාජ්‍ය අතර උදර්පණ ගිවිසුම 1977 අංක 8 දරන උදර්පණ නීතිය 3 වගන්තිය යටතේ නියමයක පාර්ලිමේන්තුවට සභාගත කිරීම තම රටවල් වලින් පලා ගිය අපරාධමය පරදවල් කරන ලද සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සිය රටවල් වලට ගෙන්වා ගැනීමට ප්‍රතිපදාන සලස්වන උදර්පණ ගිවිසුම එක් එක් රටවල් වල බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් පසුව එව ගිවිසුම් වලට එළඹීමට අදාළ රජයන් එකක වන්නේ නම් එම රටවල් අතර එම කාර්ය සඳහා ගිවිසුම් ගතවීම සිදුවේ. ශ්‍රී ලංකාව මෙම කාර්ය සඳහා විවිධ රටවල් සමග උදර්පණ ගිවිසුම් වලට ඇතුළත් වී ඇත. උදාහරණ වශයෙන් සඳහන් කරන්නට නම් ඕමානය, යුක්රේනය, ඉරානය, ලෙබනනය, එක්සත් අරාබි එමිර්, රුසියාව, චීනය, තායිලන්තය, කුවේටය, වියට්නාමය, මාලදිවයින, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සමග උදර්පණ ගිවිසුම් වලට එළඹේ ඇති අතර විවිධ රටවල යෝජනා අනුව වර්තමානයේදී එවැනි ගිවිසුම් ගතවීම වලට සාකච්ඡාවන් අදාළ අමාත්‍යංශ සම්බන්ධතාවෙන් යුක්ත සිදුවේ. උදාහරණ වශයෙන් බෙලරුස් හා කොරියාව අතර සිදුවන සාකච්ඡාවෙන් සඳහන් කළ හැක. අද පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති මෙම ගැසට් පත්‍රය අදාළ වන්නේ ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ඇති කරගෙන තිබෙන්නේ එවැනි උදර්පන ගිවිසුම් සම්බන්ධයෙන්. මෙවැනි උදර්පන ගිවිසුම් වලට අදාළ නීතිය 1977 අංක 8 දරන උදර්පන පනතේ ඇති විධිවිධාන වලට අනුකූලව සිදුවන අතර ශ්‍රී ලංකාව හා තුර්කිය අතර වන මේ ගිවිසුමට අදාළ අවසාන පියවර සඳහා වූ ක්‍රියාමාර්ගයක් ලෙස අද දින මෙම ගැසට් පත්‍රය මගින් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාව හා තුර්කිය අතර උදර්පන සංධානයක් පිළිබඳව ද්විපාක්ෂික සාකච්ඡා 2008 ජනවාරි 17 18 දිනවල අංකාරාෙහිදී පවත්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව හා තුර්කිය අතර ද්විපාක්ෂික උදර්පන ගිවිසුම ඉහළ මට්ටමේ සංවාදයකදී අත්සන් තැබීම සඳහාත් ඉන් අනතුරුව එය බලාත්මක කිරීම පිණිස 2008 ජනවාරි 23 දින අංක 8 ඇලිරක් 228 ඇලිරක් 353 ඇලිරක් 2 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සඳහා 2008 පෙබරවාරි 6 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒකී අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා තුර්කී ජනරජය අතර උදර්පන ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා හා තුර්කී ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍යවරයා 2008 දෙසැම්බර් 2 වෙනිදා දින අත්සන් තබා ඇත. දෙරටේ කුමන හෝ එක් රටක නඩු පැවරීම, නඩු විභාග කිරීම, දඩ නියම කිරීම හෝ නියම කරන ලද දඬුවමක් බලාත්මක කිරීම හෝ සඳහා අවශ්‍ය වන පලාගිය වරදකරුවන් අදාළ රටට ගෙන්වා ගැනීම සඳහා විධිවිධාන මෙම උදර්පන ගිවිසුම මගින් සපයයි. අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවක් සඳහා සිරදඬුවම් දීම මගින් හෝ මීට වඩා දැඩි දණ්ඩනයක් ලබා දීම මගින් හෝ ගිවිසුම් කාර පාර්ශ්ව දෙකෙහිම පවතින නීතියට අනුකූල දඬුවම් ලබා දිය යුතු වැරදි උදර්පන කළ යුතු වැරදි ලෙස මෙම ගිවිසුම් යටතේ දැක්වේ. මෙම උදර්පන සන්ධානය ත්‍රස්තවාදීන් හා සම්බන්ධ වැරදි පිළිබඳව අවධානයක් යොමු කරයි. උදර්පන කිරීමට හෝ නඩු පැවරීම හෝ බැඳීම ඇතිකරන ත්‍රස්තවාදය මඩ පැවැත්වීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය වැනි ශ්‍රී ලංකාව හා තුර්කිය පාර්ශ්ව ලෙස ක්‍රියා කරන ජාත්‍යන්තර ගිවිසුම් වලට අනුව වැරදි ලෙස ගණන් ගැනෙන ක්‍රියා හා අනෙක් පුද්ගලයන්ගේ ජීවිතවලට ඍජුවම හෝ වක්‍රාකාරයෙන් හෝ සමූහක අන්තරායක් ඇති කරන ආකාරයේ වැරදිද පුද්ගලයන්ගේ ජීවිතයක් විනාශ කරමින් හෝ අනතුරට පාත්‍ර කරමින් හෝ ඇති කරන වැරදි මේවට ඇතුළත් වේ. ඉහත විවිධාන වලට අමතරව උදර්පන ක්‍රියාමාර්ග සහ උදර්පන සඳහා අවශ්‍ය වන ලිපිලේඛන උදර්පන කිරීමට අපේක්ෂා කරමින් රටකට යොමු කළ විට තාවකාලිකව අත්අඩංගුවට ගැනීම උදර්පන වරදක් හා සම්බන්ධයෙන් වන දේපළ භාරයට ගැනීම සඳහාද මෙම උදර්පන ගිවිසුම විධිවිධාන සලසයි. තුර්කිය හා ශ්‍රී ලංකාව අතර වන මෙම උදර්පන ගිවිසුම ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැත්වීම හා මද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සහ මිනිසුන් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැනි සංවිධානාත්මක අපරාධී ක්‍රියා කරෙහි විශේෂ වැදගත්කමකින් යුතු වෙනවා ඇත. මෙවැනි වැරදිකරුවන් අධිකරණ වෙත ගෙන ඒම සඳහා ජාත්‍යන්තර ප්‍රතිපදාන සැපීම් මගින් රටවල් වලින් පලාගිය වැරදිකරුවන් සඳහා ආරක්ෂක ස්ථානයන් ලෙස යොදා නොගැනීම සහතික කරලීම සඳහා ශ්‍රී ලංකාව හා තුර්කිය ඇති සමූහික කැපවීම පෙන්නුම් කිරීම සඳහා මෙම ද්විපාක්ෂික උදර්පන ගිවිසුම වැදගත් පියවරක් වෙනු ඇත. තුර්කිය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇත මෙම උදර්පන ගිවිසුමට නීත්‍යානුකූල භාවය ලැබීම සඳහා අනුගමනය කළ යුතු දේශීය යාන්ත්‍රණයක් ඇත. ඒ අනුව 1977 අංක 8 දරන උදර්පන නීතිය 4 වැනි වගන්තියේ විධිවිධාන අනුව ශ්‍රී ලංකා රජය යම් විදේශීය රජයක් සමග උදර්පන ගිවිසුමකට එළඹී අවස්ථාවක උදර්පන පනතේ විධිවිධාන එම විදේශ රාජ්‍ය සම්බන්ධයෙන් අදාළ වන බවට ගැසට් පත්‍රයක් පළ කළ යුතුය. ඒ අනුව උදර්පන නීතියේ 3 වන වගන්තිය යටතේ සඳහන් ලද නියමය අංක 2097 ඇලිරක් 77 දරන 2018 ජූලි 13 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. 1977 අංක 8 දරන උදර්පන නීතිය 3 වගන්ති අනුව අදාළ නියමය ගැසට් පත්‍රයක් පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. තුර්කිය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ලැබීම මෙම දේශීය යාන්ත්‍රණය ඉටු කළ යුතුව ඇත. අද මෙම පාර්ලිමේන්තුවේ අනුමැතියට එම ගසපත්‍රය පළ කළ නියමය ඉදිරිපත් කරනු ලබන්නේ ඒ සඳහාය.
බොහොම ස්තුතියි. කරු මහින්ද අමරවිර මැතිතුමා විනාඩි 25යි ඔබතුමාට.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ උදර්පණ නීතිය පිළිබඳව සාකච්ඡාවට තම සතුටෙන් සම්බන්ධ වෙනවා. මේ ගිවිසුම අත්සන් කළ තියෙන්නේ තුර්කි ජනරජය සමග තමයි මේ ගිවිසුම අත්සන් කළ තියෙන්නේ කරන්නට යන්නේ. ඒ වගේම මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමති මෙතන දැන් රුවන්විජේ වර්ධන අමාත්‍යතුමා ඔබතුමාගෙන් කෙටි ප්‍රශ්නයකටත් උත්තර ගන්න කැමති. දැන් මෙතන දැන් තුර්කිය සමග මේ ගිවිසුම අත්සන් කරනවා. ඒකම මා දන්නා විදිහට ඕමානයේ යුක්‍රේනයේ ඉරානයේ ලෙබනනයේ එක්සත් අරාබි එමිරාජ්‍ය රුසියාව චීනය තායිලන්තය ක්වේට් වියට්නාම් මාලදිවින් ඇමරිකාව ඇතුළු ගොඩාක් රටවල් එක්ක මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. ඔබතුමාලා සිංගප්පූරුවත් එක්ක මේ ගිවිසුම අත්සන් කරන්න වැඩපිළිවෙලක් තියෙනවද? මොකක්ද ඒකේ තත්ත්වය කියලා මට තප්පරයකින් විනාඩියකින් විතර උත්තරයක් දෙනවද?
ඒක මං හිතන හැටියට අපේ විදේශ අමාත්‍යවරයා හැබිසින් ඒක කරන්න පුළුවන් නම් ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ අපේ.
ඔව් මම
අමාත්‍යංශයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.
හොඳයි. මම යෝජනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද මම මේ සම්බන්ධව මේ පසුගිය අවස්ථාවේ සිදු වුණු දඬුම් කර වංචාව සම්බන්ධව මම තමයි පැමිණිල්ල අරගෙන ගියේ. ඒ වගේම ඊට පසුව මේ පිළිබඳව දිගින් දිගට පරීක්ෂණ සිදු වුණා අල්ලස් කොමිසමෙන් සහ ඊළඟට කොමිසම් මගින්. නමුත් අවසාන වශයෙන් මේකේ ප්‍රධාන චූදිතය වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් අදටත් ගෙන්නන්න අසමත් වෙලා තිබෙනවා. අපි රටක් විදියට ලැජ්ජ වෙන්න ඕන. මම පැහැදිලිව කියන්න ඕන, අපි ඒකේ පක්ෂයක් කියනවා නෙවෙයි, මුළු රටක් විදියටම අපි ලැජ්ජ වෙන්න ඕන. මේ දැවැන්ත හොරකමට සම්බන්ධ වෙච්ච, මූල්‍ය වංචාවට සම්බන්ධ වෙච්ච මේ රටට දැවැන්ත පාඩුවක් කර ඒක මූල්‍යමය වශයෙන් ගණන් බලන්න බෑ. අපේ රට පිළිබඳව අපකීර්තිමත් තත්ත්වයක් පවා ඇති කරපු මේ වංචාවට සම්බන්ධ වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් අද වෙනකන් ගෙන්නන්න අපි අසමත් වෙලා තිබෙනවා. මොකද්ද එතකොට මේ අපි මේ රටවල් එක්ක ගිවිසුම් අත්සන් කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අත්සන් කරන්න ඕන. මේවෙන් අත්සන් කරන්නේ මේ උදර්පණ නීති යටතේ යම් අපරාධයක් කළා තියෙනවා නම්, යම් වැරද්දක් කළා තියෙනවා නම් දෙගොල්ල එකඟතාවයෙන් දඬුවම් දෙන්න, ගෙන්වා ගැනීම, ඒ සියලු කටයුතු කරන්න. නමුත් දැන් මේ වංචා වෙලා අවුරුදු 4කට වැඩි කාලයක් වෙනවා. අද වෙනකන් අවුරුදු 4කට ආසන්න කාලයක් වෙනවා. අද වෙනකන් බැරි වෙලා තිබෙනවා මේකේ ප්‍රධාන චූදිතය, මේ වංචාවට ප්‍රධාන හවුල්කරුවා වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න අපි අසමත් වෙලා තිබෙනවා. මේකේ වටිනාකම ට්‍රිලියනය කියනවා, බිලියන් ගණන් කියනවා. මම නම් මේකේ ගණන් හදන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මූල්‍යමය වශයෙන් මෙච්ච පාඩු විතරක් නෙමෙයි ඇතිවෙච්ච අපකීර්තිය, රටේ මූල්‍ය වෙළඳපොලේ ඇතිවෙච්ච අස්ථාවරභාවය, විදේශ ආයෝජකයන් මේ රටට එන්න දක්වන මැලිකම්, මේ සියල්ල එක ගණන් බැලුවොත් මේකට ගණනක් කියන්න පුළුවන් කමක් ඇති වෙනවා කියලා මං හිතන්නේ නැහැ. අදටත් ඒක අපිට නිවැරදි කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙම එකේ අපි දැන් හරි ඉල්ලා හිටිනවා අපේ රාජ්‍ය ඇමතුමාගෙන් ඔබතුමාලත් පිරිසුදු වෙන්න. ඔබතුමා හොඳ තරුණ නායකයෙක්. ඒ වගේම මම කියන්නේ මේ පැත්තෙත් බොහොම තරුණ නායකයන් ඉන්න ඔබතුමාලට උනත් අදටත් එළියට ගිහිල්ලා උත්තරයක් දෙන්න බැරි කාරණයක් මේක. ඒ නිසා අපි මමත් ඒ ආණ්ඩුව තුල කටයුතු කරා. හැබැයි ඒ ආණ්ඩුව අමාත්‍ය ධූරයක් දරුවා කියලා මං කිසි වෙලාවක මේ බැඳුම් කර සිද්ධියට සම්බන්ධ දේවල් වලදී යට ගහන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඒව වළක්වන්න ඉඩ දුන්නේ නැහැ. හැම වෙලාවෙම අපි කිව්වේ වහාම ඒ අයට ඉතා ඉක්මනින් දඬුවම් දෙන්න ඕන කියන මතය තමයි අපි හිටියේ. මේ දැවැන්ත මුදල් ප්‍රමාණය අය කරගන්න, මේ දැවැන්ත මුදල් ප්‍රමාණය, මේ හොරකම් කරපු මුදල් ප්‍රමාණය අය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍යතාවය තිබුණා. ජනාධිපති කොමිසමක් පත් කරා. ඒ කොමිසමේ මේ පිළිබඳව මැනවින් සාක්ෂි විභාග වුණා. මේ රටම දැනගත්තා මේ වංචාව කොහොමද සිද්ධ වුණේ, මේ වංචාවට කවුද සම්බන්ධ වුණේ කියන එක පිළිබඳව බොහොම දැනුවත් වීමක් සිද්ධ වුණා. නමුත් එම මුදල නැවත අය කර ගැනීම සඳහා තවමත් ප්‍රමාණවත් වැඩපිළිවෙලක් සකස් වුණේ නැහැ කියන එක ඉතාමත් කනගාටුවෙන් උනස් සඳහන් කරන්න කැමතියි. ඒ කොමිසමේ වාර්තාව ඉස්සරහට ගෙනියන්න ඒ සාක්ෂි පදනම් කරගෙන නඩු පැවරීම සඳහා පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලය අනුමත කළා පනතක් ඉදිරිපත් කරා. ඒ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න දිනයක් තිබුණා. මේ දිනේ මේ දින නියමයක් නොමැතිව අවසාන මොහොතේ ඒ පනත ඉදිරිපත් කිරීම කල් දා ගන්නවා ආණ්ඩු විසින්. ඒ පිළිබඳව රටේ ජනතාව තුලත් පිළිකුලක් තියෙන බව ඔබතුමා හොඳටම දන්නවා ඇති. ඔබතුමා දන්නවා ඔබ තුමා නියෝජ්‍ය කතානායකතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හොඳ වැදගත් දේශපාලඥයෙක්. නමුත් ඔබතුමාට උනත් අද එක්සත් ජාතික පක්ෂයෙන් පවා විශාල චෝදනාවක් එල්ල වෙන බව ඔබතුමා පිළිගන්නවා ඇති. මේ බැඳුම් කර සිද්ධියෙන් වෙච්ච වංචාව පිළිබඳව එවැගේම මේ වංචාවෙන් ඒ වැරදිකාරයන්ට දඬුවම් ලබා නොදීම සහායම මුදල් අය කරගන්න වැඩපිළිවෙළ සකස් නොකිරීම පිළිබඳව මං හිතන්නේ ඔබතුමන්ලට සමාජයෙන් හොඳ තත්ත්වයක් ඇති වෙන්නේ කියලා. මේක එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දීපු අය කියන්නේ නැහැ. කමක් නැහැ අපේ අයනේ හොරකම් කරේ නිසා අපි කැමතියි කියන්නේ නැහැ. මං ඒක දන්නවා. මේක මේ රටේ කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැති දෙවැන්ත මුදල් වංචාවක්. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයේ පසුබිම මන්ත්‍රීවරු තරුණ මන්ත්‍රීවරු අනාගතයේ මේ රටේ මේ කාර්යයන් වලට සම්බන්ධ වෙන්න ඉන්න අයගෙන් හරි ඉල්ලා හිටන ඔබතුමල්ලත් මේ හඬ ඉස්සරහට ගෙනියන්න. ඔබතුමාලා මේ පිරිසුදු බව ඇති කරගන්න පක්ෂය තුලත් ඇති කරගන්න. මේ වගේ වංචාකාරයෝ මේ වගේ අය මේ නිදැල්ලේ ඉඳීම තුල ඔබතුමල්ලටත් යහපතක් වෙන්නේ නැtei කියන එක මා ඊටමත් පැහැදිලිව සඳහන් කරන්න ඕන. අද මේ දෙවන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ වෙච්ච තව දෙන්නෙක් ඔහුගේ බෑනත් ඒ වගේම තවත් එක්කෙනෙක් රිමාන්ඩ් භාරයේ හිටියා. නමුත් ඔවුනුත් දැන් නිදහස් වෙලා තියෙනවා. ඔවුනුත් නිදහස් වෙලා තියෙනවා. ඉතින් නිදහස් වෙලා නෙවෙයි අප ලබාගෙන තියෙනවා. අප ලබාගෙන තියෙනවා. තව ටික දවසකදී දැන් ගිනුම් ටික මන් දන්න විදියට ඒ සල්ලි ෆ්‍රීස් කරලා තියෙනවා. ඒ ටිකත් සමහරලාට ඔවුන් නිදහස් කරගනී. එහෙම වුණොත් ඇති වෙන ඵලය මොකක්ද? දැනට තිබෙන මේ බිලියන ගණනක මුදලවත් අය කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැත්නම් ඒ ටිකවත් රජයේ සතු කරගන්න බැරි වුණොත් ඊට පස්සේ වැඩක් වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අස්සයා පැන ගියාට පස්සේ ස්ථාලය වැහුවා වගේ මේ ගිවිසුම් අස්සම් කිරීමෙන් හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගවලට යෑමෙන් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා වහාම එක්සත් ජාතික පක්ෂය දැන් මම දන්නවා ගම්පෙරළිය සංවර්ධන වැඩසටහනක් කඩිනමින් ගේනවා. ඒ වගේම සම්වර්ධන වැඩසටහන් කඩිනමින් ගේන්න ඔබතුමාලා සාකච්ඡා කරනවා. මේ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් මේ මුදල් අය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න. එතකොට ගම්පෙරළියට දැන් දෙන ගානට වැඩිය අඩු ගානේ මිලියන් 1000ක් විතර තව ඔබතුමාලාගේ එක මන්ත්‍රීවරයෙකුට දෙන්න පුළුවන්කම තියෙයි. මිලියන් 1000කට නෙවෙයි බිලියන් ගාණක් දෙන්න පුළුවන්කම තියෙයි එක මැතිවන කොට්ටාසයක සම්වර්ධනය සඳහා. ඒ නිසා මේ මුදල් අය කරගන්න ඒ වගේම මේ වැඩිකරුවන්ට දඬුවම් දෙන්නත් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියන එක මා මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඔබතුමා දන්නවා මේ රට තුල අද විවිධ ජාවාරම් සිද්ධ වෙනවා. කුඩු වසංගතයක් නැත්නම් කුඩු ජාවාරම් කරුවන්ගේ තිප්පලක් බවට අද ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා. අද කුඩු වෙන්නේ පොඩ පොඩ නෙමෙයි. දැන් ඒවා එන්නේ බෑග් ගෝණි ගණන් කන්ටේනර් ගණන් තමයි කුඩු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේවයි මහ මොලකරුවන් ඉන්නේ විදේශ රටවල්වල. මේ කුඩු ජාවාරමේ මෙහෙවන්නේ විදේශ රටවල්වල ඉඳගෙන. ඒ අය අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලකට අද යා යුතු වෙනවා. ඒක මම එක්සත් ජාතික පක්ෂයට කියලා චෝදනාවක් එල්ල කරනව නෙමෙයි පොලිසිය බාර අමාත්‍යවරයා ජනාධිපතිතුමා බව අපි දන්නවා. එතුමා දැන්ටමත් මේ පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කළා තියෙනවා. මේ වැඩපිළිවෙල වැඩි දියුණු කරමින් මේවට යම් අවශ්‍යතා තියෙනවා නම් මේ පරීක්ෂණ සඳහා මුදල් යොමු කරගන්න. එහෙම නැත්නම් නිලධාරීන්ට විදේශ පුහුණුවක් ලබා දෙන්න. එහෙමත් නැත්නම් නිලධාරීන්ට ගිහිල්ලා ඒ රටවලට ගිහිල්ලා මේ අපරාධ කරුවන් මේ කුඩු ජාවාරම් කරුවන් මේ රටට ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. මේ හුවමාරු මධ්‍යස්ථාන දැන්ට තියෙනවා ලංකා ප්‍රධාන මත් කුඩු ජාවාරම් කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ රට හරහා වෙනත් රටවල් ගණනාවකට මත් කුඩු සැපයීම් කරනවා. ඒ සඳහා විවිධ රටවල්වල විවිධ ජාතිකයන් සම්බන්ධ වෙලා තියෙන බවත් අත්අඩංගුවට ගැනීම තුල තහවුරු වෙනවා. ඒ වගේම එහි භයානකම ඒ මධ්‍යස්ථානයක් බවට පත් වීම විතරක් නෙමෙයි රට පුරාමත් මේ කුඩු බෙදා හැරීමේ වැඩපිළිවෙළක් අපිට ක්‍රියාත්මක වෙන බව දන්න. අපේ තරුණ පරපුර අද විවිධ හෙරොයින් විතරක් නෙවෙයි විවිධ දේවල් විවිධ නම් වලින් විවිධ පෙති වර්ග විවිධ මත්ද්‍රව්‍ය වර්ග රට තුල විකුණන මට්ටමට පත් වෙලා තියෙන පාසල් දරුවන් අද මේ මත් මත් ද්‍රව්‍ය වලට හුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා මේක හරිම අමාරුයි මේ ගොඩක් මත්ද්‍රව්‍ය හුවමාරු වලදී මුදල් ගනුදෙනු සිද්ධ වෙන්නේ ඊසි කෑෂ් ක්‍රමයට ඊසි කෑෂ් ක්‍රමයට තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ඊසි කෑෂ් ක්‍රමය හැදුවේ බොහොම ගනුදෙනු සරල කරගන්න නවීන තාක්ෂණයකින් හැබැයි දැන් අපිට වෙලා තියෙන්නේ ඒක වැරදි පැත්තකට තමයි ඒක යොමු වෙලා තියෙන්නේ මත්කුඩු ජාවාරංකාරයකින් බොහොම ජයට ප්‍රයෝජන ගන්න බව පේනවා එස අපිට රහස් තොරතුරු ඒකක තවත් වැඩි දියුණු කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා ඒ වගේම ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා ඒ වගේම තමයි සිවිල් ආරක්ෂක කමිටු නැවත ශක්තිමත් කළා දැන් ත්‍රස්තවාදයේ තියෙන කාලේ සිවිල් ආරක්ෂක කමිටු රැස් වෙලා ඒවා ඒ වැඩපිළිවෙළ සකස් කළා ත්‍රස්තවාදයට එරෙහිව යම් තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ඒ ඇතුළෙන් ක්‍රියාත්මක වුණා නමුත් පසු කාලීනව ඒක නතර වීමක් අපි දැක්කා දැන් නැවත අවශ්‍යයි ත්‍රස්තවාදයට වඩා භයානක දෙයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා මේ මත් කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව විශේෂයෙන්ම මේ තරුණ දරුවන් මේවට යොමු වීම පිළිබඳව නැවතත් ඒ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මං මේ කනගාටු වෙනවා මේ පාර්ලිමේන්තුවේ වැදගත් විවාදයක පළවෙනි කතාවේ ආණ්ඩුව නියෝජනය කරලා ඉන්නේ මන්ත්‍රීවරු දෙන්නෙක් විතරයි මම දන්නේ නැහැ මේකේ තියෙනවද කියලා කෝරම් එක තියෙනවද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා ඔබතුමා බලන්න පාර්ලිමේන්තුව අපි ඔබතුමා මුදලක් ගෙවලා රැස් වෙනවා විශාල මුදලක් යෙදම් කරනවා කාලය නාස්ති කරනවා නමුත් රජය ඉදිරිපත් කරපු පනතක් වැදගත් පනතකට මේ වගේ මන්දගාමී වීම මෙච්චර සුසු නැහැ කියලා මම හිතනවා
ඔබතුමා කෝරම් එක රේස් කරනවා
මම කෝරම් එක ගහන
ඔබතුමා නැවැත්වේ 2014 2027 වෙනකන් ඉඳලා තියෙනවා විනාඩි තව 13ක් විතර
තියෙනවා ජනාධිපතිතුමා
විනාඩි 12ක් ඔව්
අපි ආවා අයියෝ කතාව
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ වැදගත් පනතක පළවෙනි මුල්ම අවස්ථාවේ තමයි කෝරම්බක නැති වෙන්නේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ටික හිටියේ නැත්නම් දැනුත් පාර්ලිමේන්තුව අද තියන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මේ කමක් නැහැ මොකද මං කිව්වේ මේ අද ඉතාමත් වැදගත් පනතක් ඔබතුමන්ල ඉදිරිපත් කළ තියෙන්නේ මේ ඒ නිසා දැන් මේ උදර්පණ නීති යටතේ මේ විවිධ වැරදි වලට සම්බන්ධ වෙච්ච දැන් අර්ජුන මහේන්ද්‍රන්ගේ සිද්ධිය වගේම ඊළඟට කුඩු ජාවාරම් වලට සම්බන්ධ වෙච්ච අය මේ අයට දඬුවම් ලබා දීම පිළිබඳව තමයි මම කරුණ ඉදිරිපත් කරමින් සිටියේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට තවත් භයානක දෙයක් මේ රට තුල සිද්ධ වෙනවා. ඒ තමයි පාතාලය. මේ පාතාලය මෙහෙවන්නේ ලංකාව ඉඳගෙන නෙමෙයි, බොහෝ පාතාලේ නායකයෝ ඉන්නේ විදේශ රටවල්. ඒ අයගේ කණ්ඩායම තමයි මේ රටේ පාතාලය මෙහෙවන්නේ. ඒ තුලින් විශාල කප්පම් ගැනීම, ඒ වගේම මිනී මැරුම් රාශියක් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ රටේ අපරාධවලට සම්බන්ධ වෙන අය වහාම කරන්නේ බෝට්ටුවකින් හරි නැත්නම් කිසියම් මොන මාර්ගයකින් හරි විදේශගත වෙලා සැඟවී සිටීම තමයි. ඉතින් අපේ රටේ ත්‍රස්තවාදීන් පවා විදේශ රටවල ඉඳපු අල්ලගෙන ඉන්න සමත් වෙච්ච ආරක්ෂකංශයක් අපිට තියෙනවා. ඒ වගේම ඒකට සමත් වෙච්ච බුද්ධිංශයක් අපිට රට තුල තියෙනවා. ඒ අංශ ක්‍රියාත්මක කළා. මේ රටේ මේ පාතාලයත්, ඒ වගේම මත්කුඩු ජාවාරමට වැරදිකරුවන් වෙන වැරදිකරුවනුත්, ඒ වගේම මහා බැංකු සිද්ධිය වගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ වෙච්ච ඒ අපරාධ කරුවනුත් ගෙන්නා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ නිසා මලික් සමරවික්‍රම ඇමතුමාට මම ඉල්ලා හිටින්නේ ඔබතුමාලා දැන් කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් ගෙනියනවා. මම දැන් ඔබතුමාලටත් මේ තරුණ මන්ත්‍රීවරුන්ටත් තියෙන ප්‍රශ්නේ තමයි මේ චෝදනාවලින් මිදෙන්න. මේ චෝදනාවලින් මිදෙන්නම් ඉක්මනටම සිංගප්පූරුවත් එක්ක වහාම කිවිසුමක් අත්සන් කරන්න. ඒ සඳහා අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා විරුද්ධ පක්ෂයේ හිටියත්. ඒ කිවිසුමක් අත්සන් කළා තමුන්නාසලා මේ අපවාදෙන් මිදෙන්න, මේ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනල්ලා මේ මුදල් අය කරගන්න තියෙන ඒවට නීති රීති අනපනත් අවශ්‍ය වෙනවා නම් ඒවා සකස් කරන්න. ඒවට පාර්ලිමේන්තුව අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ජනමතයක් අවශ්‍ය නම් ඒකත් අපි නිර්මාණය කරන්න දායක වෙනවා. දායක වෙලා තමුන්නාසලත් පිරිසුදු වෙන්න, ඒ වගේම රටත් පිරිසුදු කරගන්න පුළුවන් මේ අපරාධකාරයන්ට, මේ සිද්ධීන් වලට සම්බන්ධ වෙච්ච අයට, උදව්පකාර වෙච්ච අයට දඬුවම් ලබා දීම තුලින්. මොකද ඒ தත්ත්වය හරියකාරව ක්‍රියාත්මක කරොත්, ඒ වගේම මේ දැනට තියෙන මුදල් ප්‍රමාණය, මේ වංචා කරපු මුදල් ප්‍රමාණය අය කරගත්තොත් ඔබතුමාලට తాවකාලිකව මුදල් ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දැන් මේගොල්ලන්ගේ දේපළ තියෙනවා, වත්කම් තියෙනවා, මිනුම් වල සල්ලි තියෙනවා. ඒ ටික වහාම අරගෙන සල්ලි කරගත්තොත් දැන් ගම් පෙරලියට දෙනවට වඩා තව ටිකක් මේ മന്ത്രിවරුන්ට දෙන්න පුළුවන්. මේ පසුබෙල ඉන්න മന്ത്രിවරු මම දන්නවා, මම ආණ්ඩුව තුල කටයුතු කරා, ඒ අය බොහොම කැමැත්තෙන් ඉන්නවා සංවර්ධන වැඩ ක්‍රියාත්මක කරන්න. ගම්වල ගියාම විරුද්ධ පක්ෂය අපෙන් දැන් ඉල්ලන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ ඉන්නකොට එහෙමනේ පාර හදලා දෙන්න කියනවා, වතුර ටික දෙන්න කියනවා, වැව හදලා දෙන්න කියනවා, ලයිට් කණුව දෙන්න කියනවා, මේ වගේ ඉල්ලීම් වැඩි. ඉතින් ඒ ඉල්ලීම් මිශ්‍ර කරන්න පුළුවන් මේ මුදල් ටිකත් අය කරගත්තොත් ඔබතුමාලට පහසුවෙන් මේ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවායි කියන විශ්වාසය තමයි මා තුළ තියෙන්නේ. ඒ නිසා අපි මේ පැහැදිලිව කියන්න ඕනේ, අපි විරුද්ධ පක්ෂයේ කටයුතු කරත් රජය ගේනවා නම් හොඳ යෝජනා, රට වෙනුවෙන් හොඳ යෝජනා, ජනතාව වෙනුවෙන් හොඳ යෝජනා, අපි ඒවට අපේ විරුද්ධත්වය පළ කරන්නේ නැහැ. අපිට අවශ්‍ය නැහැ තවත් මේ රට ආපස්සට ගෙනියන්න. අපිට අවශ්‍ය නැහැ මේ රට පරිහානියට පත් කරන්න. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ කාල පරාසය තුළම අපි බලාපොරොත්තු වෙන ඉලක්ක, හැම රජයක්ම බලාපොරොත්තු වෙන ඉලක්ක ළඟා කරගන්න අසමත් වෙලා තියෙනවා. ඒක අපි කියන්න ඕන. සංවර්ධනය පිළිබඳව විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දේවල්, ආර්ථික වර්ධනයන් විවිධ හේතුන් නිසා ඉලක්ක සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි තවත් කුලල් කාගෙන රණ්ඩු වෙවි ඉන්නට වැඩිය ඕන. හොඳ දේට හොඳ රට වෙනුවෙන් අපි සහයෝගයක් දෙන්න අපේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැරදි දේවල් සිද්ධ වෙනවා නම් අපි අනිවාර්යෙන්ම ඒ වගේ දේවල් වලදී අපි ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධව කතා කරනවා, ඡන්දේ පාවිච්චි කරනවා විතරක් නෙමෙයි, ජනතාව ඉදිරියේත් ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපිට අවශ්‍ය දේශපාලනයට ඉස්සෙල්ලා මේ රට, අපිට දේශපාලනයක් කරන රටක් අවශ්‍යයි. රටේ යුද්ධයක් තිබුණා පසුගිය කාලේ, අවුරුදු 30ක් තිබුණු යුද්ධය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක අවසන් කරා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඊළඟ යුද්ධ ජයග්‍රහණය කරන්න. ඒ තමයි මේ මත්කුඩු ජාවාරමෙන් අපේ රටේ ජනතාව දරුවන් බේරා ගන්න, පාතාලෙන් කප්පම් ගන්න ඒවායින් අපේ මිනිසු ටික බේර ගන්න, ඒ වගේම වංචාව දූෂණය පිටු දකින වැඩපිළිවෙළ වලට යන්න, වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා ඉන්න අය අත්අඩංගුවට ගන්න, ඒ වගේම දඬුවම් දෙන්න, ඒ වගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තමයි රටේ ජනතාවගේ අපේක්ෂාවත්, ඒ රටේ ජනතාවගේ අපේක්ෂාව තමයි අපේ අපේක්ෂාව වෙන්නේ කියනක අපි පැහැදිලිව කියනවා. මේ රටේ සියලුම දෙනාට පාර්ලිමේන්තු වෙන්න බෑ. හැබැයි ඡන්දදායකයන්ට පාර්ලිමේන්තු වෙන්න බැරි නිසා තමයි ඒ අය මන්ත්‍රීවරු පත් කරලා ඉවන්නේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු වෙනවා, පළාත් සභාවට මන්ත්‍රීවරු වෙනවා, ප්‍රාදේශ සභාවට මන්ත්‍රීවරු වෙනවා. ඒ මන්ත්‍රීවරු වෙවන්නේ තමන්ගේ සුඛ විහරණය සඳහා කටයුතු කරන්න නෙමෙයි. ඒ එවන අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න නෙමෙයි. ජනතාව වෙනුවෙන් කටයුතු කරයි කියලා විශ්වාසයක් සහිතව. එහෙම නැත්නම් අඩු ගානේ ජනතාවගේ ප්‍රශ්න කතා කරයි කියලා. ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරයි. ඒවට මැදිහත් වෙයි කියන බලාපොරොත්තු වෙන තමයි ජනතාව අපිව පාර්ලිමේන්තුවේ එවන්නේ. ඒ වගේම මහජනීයෝතිව පළාත් සභාවට එවන්නේ. ප්‍රාදේශ සභාවට එවන්නේ. ඒවයිදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාවගේ අදහස් වලට පිටින් යන දේවල් වලට අපි සහයෝගය ලබා දෙන්නේ නැහැ. හැබැයි ජනතාවට හොඳක් වෙනවනම් ඒ ජනතාවට ඒකෙන් යහපතක් නම් වෙන්නේ අපි ඒකට සහයෝගය දෙන්න අපිට ගැටලුවක් නැහැ. අපි පසුබට වෙන්නෙත් නැtei කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරමින් අද මේ පනත මම නැවතත් ඉල්ලන්නේ මේ පනතට අපිට ප්‍රශ්නයක් නැහැ මේ පනතක් සම්මත කිරීම සම්බන්ධව. නමුත් මම ඔබෙන් ඉල්ලා හිටිනවා ඉතමත් ඉක්මනින් සිංගප්පූරුව සමගත් මේ වගේ ගිවිසුමක් අත්සන් කළා මේ ඔබතුමාලත් පිරිසුදු වෙලා රටත් පිරිසුදු වෙන තත්යකටපත් වෙන්න මහා මේ කටයුත්ත කරන්න අපි ඒ සඳහා සම්පූර්ණ අපේ සහයෝගය විරුද්ධ පක්ෂයේ අපි ඉඳගෙන ලබා දෙන්න අපි සූදානම් බව සිහිපත් කරමින් මාණිනව ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මොජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද ඉදිරිපත් කරපු තුර්කි රාජ්‍ය අතර උදර්පණ ගිවිසුම ගැන වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද අපි රටක් හැටියට මේ වගේ අන්තර් සම්බන්ධතා මේ වගේ අන්තර් ගිවිසුම අපිට යන්න වෙන අපිට අවශ්‍ය වෙනවා ඉස්සරහට යන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා මේ හොඟක් වෙලා එතුමා කාලය යොමු කරේ මේ ගිවිසුම එහෙම නැත්නම් මේ බොන්ඩ් එක ගැන කතා කරන්න. අපි දන්නවා ලංකාවේ මේ පිළිබඳ අපි මේ පාර්ලිමේන්තුවේ විවාද කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා කොමිසමක් ඉදිරිපත් කරලා ඒ කොමිසම මගින් අද නඩුවක් පවරලා අද නඩුව යනවා. ඒ වගේම තමයි අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා හිටපු මේ මහ බැංකුවේ අධිපතිතුමා මේ රටින් පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ එතුමාවත් පොලිසියෙන් හොයන්න ඒ අවශ්‍ය කටයුතු දාලා තියෙනවා. ඒ වගේම සිංගප්පූරුව සමග උදර්පණ ගිවිසුමක් නොමැති වුවත් සිංගප්පූරුව ඇවිල්ලා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් වලට අයිති වෙන රටක් හින්දා එම පුද්ගලයාව හොයාගන්න පුළුවන්. දැන් ඒකට අවශ්‍ය විධිවිධානත් ලංකා රජය විසින් සිංගප්පූරුව ආණ්ඩුවට දන්වලා තියෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ව සොයාගෙන නැවත ලංකාවට බාර දෙන්න කියලා. දැන් අපි එක්සත් ජාතික පෙරමුණ රජයේ හැටියට මේ මහ බැංකුවේ මේ සිදුවෙච්ච සිදුවීම අපි යට ගහන්නවත් අපි ඒක මග ඇරලා යන්නවත් අපි කවුරුවත් කතා කරේ නැහැ. අපි මන්ත්‍රීවරු හැටියටත් අපි කිව්වේ මේක ගැන හොයන්න වැරදිකාරයෝ ඉන්නවා නම් දඬුවම් දෙන්න කියලා. ඒ ගැන විවාදයක් නැහැ. ද ඔබතුමා මේ කතා කරපු විදිය දැක්කම මට හරි පුදුම හිතුණා. ඔබතුමා ඔය තරම් මේ රටේ වංචා දූෂණ වලට අකමැති පුද්ගලයෙක් නම් මේ ජනාධිපතිතුමා පත් කරා බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද සහ බලය අධිකාරිය අනිස ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ අවසන් වාර්තාව. දැන් මේ වාර්තාවේ තවම කාටවත් නඩු දාලා නැහැ. කිසිම නීතිමය පියවරක් අරන්වුත් නැහැ. දැන් මේකේ සල්ලි ටික ඔක්කොම එකතු කරලා බැලුවොත් අපි මේ මහ බැංකුවේ වෙච්ච සිද්ධියලට වඩා වැඩි. ඒතකොට මම ඔබතුමාගෙන් ඉල්ලනවා ජනාධිපතිතුමාට කියලා ඔබතුමා මෙතන ඇවිල්ලා මේ අඳෝනාව දුන්නා වගේ ජනාධිපතිතුමා ඉස්සරහා ගිහිල්ලා ඒ අඳෝනාව දීලා පුළුවන් තරම් ඉක්මට මේකේ ඉන්න මේ කොමිෂන් සභාව විසින් වැරදිකරුවන් හැටියට නම් කරලා තියෙන උදවියටත් නඩු ටික දාලා ඒ නඩු ටිකත් අස්සන්න කියලා. මොකද ඔබතුමාලා හැම තිස්සෙම කතා කරන්නේ එක පැත්තක් ගැන විතරයි. Tamange කාලේ වෙච්ච වංචා දූෂණ ඒව ගැන දැන් උදයංග වීරතුංග ගැන කතා කරන්නේ නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් වගේ ඉන්නනවා වගේ උදයංග වීරතුංගවත් ගෙන්නන්න ඕනේ. නමුත් එතුමා ගැනද ඔබතුමාගේ කතාවේ වචනයක්වත් සඳහන් වුණේ නැහැ.
ඔව් මම සඳහන් කරේ මේ අපි තිඳපු ඒ ආණ්ඩුව කාලය තුළත.
ඔව්
මම පැහැදිලිව කියනවා මම ඒකට එකතු කරන්නම් මොන ආණ්ඩුව කාලේ හරි වැරදි වෙලා
තියෙනවා
සියලුම දෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වීමට අපි සම්පූර්ණ අපේ සහයෝගය දෙනවා. අපි ඒකට විරුද්ධත්වයක්
අනිවාර්යයෙන්ම
ඒ වගේම වංචාවට දූෂණයට විරුද්ධව ගේන ඕන පනතකදී ඕන දෙකදී අපි ඔබතුමාලට සහයෝගය දෙනවා. ඒ වගේම නඩු කටුතු පැවරීම පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ.
ඔය වගේම ඔබතුමාට මම මතක් කරනවා ඔබතුමාට දැන් මම කලින් කිව්වා වගේ මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්සාව බරපතල වංචා දූෂණ පිළිබඳවත් ඔබතුමා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා ඒ කොමිසම වාර්තා මගින් වරදකාරයන් හැටේ නම් කරලා තියෙන උදවියටත් ඉක්මනට නීතිපති දෙපාර්තමේන්තුවට යවලා මේවට නඩු පවරන්න කියන්නේ. එතකොට අපිට පේනවා සාධාරණ මේ ක්‍රියාමදාම යනවා. මොකද අපි මන්ත්‍රීවරු හැටියට අපි කිව්වෙත් මහ බැංකුවේ මේම සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් කිසිදු අපෙන් ගැටලුවක් නැහැ. අපි ඒක වෙනුවෙන් පෙනී හිටින්නෙත් නැහැ. දැන් නඩු දාලා තියෙනවා. ඔබතුමා ඉස්සල්ලා කිව්වා වගේ ඒකට නඩු දාලා දැන් ඒකේ විත්තිකාරු හැටියට ඉන්න උදවිය අප ලබාගෙන තියෙනවා. ඒ නඩුවක් ඉස්සරහට යනවා. ඒ ගැන අපේ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ ජනාධිපතිතුමා ඒ එදා මහ බැංකු වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේ කිව්වා 2009 ඉඳන් වගේ මේ වගේ බරපතල වංචාවල් මහ බැංකුව තුල සිද්ධ වෙලා තියෙනවායි කියලා. මේ ජනාධිපතිතුමා කිව්වේ. එතකොට ඒ කොමිෂන් වාර්තාවෙත් ඒක කරුණු දක්වලා තියෙනවා. 2009 ඉඳන් මේ පිළිබඳව බොන් නිකුත් කිරීමේදී බැඳුම් කර නිකුත් කිරීමේදී බරපතල වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධ වෙච්ච ගණනට වඩා ඉතා විශාල ප්‍රමාණයේ අලාභ සිද්ධ වෙලා තියෙනවා මහ බැංකුවට කියලා. දැන් අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් මේක පිළිබඳවත් කොමිසමක් පත් කරන්න. එදා ජනාධිපතිතුමා එතුමාගේ කතා කරන වෙලාවෙත් කිව්වා එතුමා අනිවාර්යයෙන්ම කොමිසමක් පත් කරනවායි කියලා කිව්වා. නමුත් ඒක වුණේ නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අද වෙනකොට පොලිසියේ තියෙන ජනාධිපතිතුමාගේ අතේ. අපි ජනාධිපතිතුමාට කිසිම බාධාවකින් තොරව මේ රටේ වංචා දූෂණ අල්ලන්න ඒව නවත්තන්න එතුමාට අද වැඩ කරන්න පුළුවන් අයිතිය අද තියෙනවා. එහෙනම් අද කිසිදු ආකාරයේ එතුමාට කකුල් මාට්ටු දාන්න කාටවත් බෑ. ජනාධිපතිතුමාට කකුල් මාට්ටු දාන්න එතුමාව පිටිපස්සේ ඉඳන් තල්ලු කරන්න අද කාටවත් බෑ. ජනාධිපතිතුමා අපිට ඒක කරනවා මිසක් අපිට කරන්න බෑ ජනාධිපතිතුමාට. මොකද එතුමා විධායකයේ එතුමාට විධායක බලතල තියෙනවා. ඒ හින්දා එතුමාට ඒක කරන්න ශක්තිය හැකියාව හා නීතිමය බලයත් එතුමාට තියෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා මේක කරයි කියලා. මොකද මේක නොකරන්න අපි මෙතන ඇවිල්ලා වාද විවාද කරලා වැඩක් නැහැ. දැන් අපි මහ බැංකු සිද්ධිය ගැන කිව්වත් නඩු දාලා තියෙනවා. ඒ නඩු යනවා. ඒ නඩු පුළුවන් නම් ඉක්මනට අහලා ඒක ඉවර කරන්න. කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ගැන කිසිම අපිට ඒක වහන්නවත් ඒක වෙනුවෙන් පෙනී හිටින්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ වංචා දූෂණයෙන් තොර රටක් හදන එකයි. ඒ වගේ රටක් ප්‍රාර්ථනා කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකෙදි අපි කතා කරනකොට අපි මේ එක පැත්තක් විතරක් නෙමෙයි අපි හැම පැත්තෙන්ම වෙච්ච වංචා දූෂණ පිළිබඳ අපි කතා කරන්න ඕනේ. අපි ඒකට පුරුදු වෙන්න ඕනේ. දැන් අපි පෞගිය ආණ්ඩු කාලේ විශාල වංචා දූෂණ සිද්ධ වුණා. මේ කොමිසමකුත් පත් කරා. ඒ කොමිසම පත් කරන වෙලාවේ ඔබතුමාත් මේ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් හැටියට එදා කැබිනට් එක නියෝජනය කළා. එතකොට මේ ඔක්කොම මේ කොමිසමෙන් කරුණු සීල් දේවල් හොයාගෙන තියෙනවා. නමුත් කිසිම දෙයක් වෙන්නේ නැහැ.
මේ මා දන්න තරමට මෙතන පාර්ලිමේන්තුවට යෝජනා මේ පනතක් ඉදිරිපත් කරන්න තිබුණා. මේ කොමිසම් දෙකේම වාර්තා මම වැරදි නම් නිවැරදි කරන්න කොමිසම් දෙකේ වාර්තා පදනම් කරගෙන නඩු පැවරීම සඳහා ඒ තාමත් ඒ පාර්ලිමේන්තුවට ඒ යෝජනාව ඉදිරිපත් කරේ නැහැ. ඔබතුමාලගේ පැත්තෙන් ඒක කල්ගත්ත දින නියමයක් නොමැතිව ඒක වහාම ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඔබට නඩු පවර ගන්න පුළුවන්.
නෑ දැන් මේක දැන් මේ ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවුවම මේක ඉතාම ප්‍රමාණවත් නඩු දාන්න. ආයි මොකද පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ඕනේ නෑ.
නැහැ ගරු මන්ත්‍රීතුමා විශේෂ පනතක් හදලා කැබිනට් එකේ සම්මත කළා. අපිත් ඉඳපු ඒකත් බොහොම ප්‍රමාද වෙලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. ඒක ගොඩාක් ප්‍රමාද වුණා. පස්සේ ජනාධිපතිතුමා නැවත දැනුම් දීමක් කරා වහාම මේ පනත ඉදිරිපත් කළා අනුමැතිය ගන්න කියලා. නමුත් ඔබතුමාලා දිනත් නියම කළා. අවසානයේ කිරියල්ලමතුමා දින නියමයෙන් තොරව ඉල්ලාස් කරගෙන තියෙන ඒක කල් අරගෙන තියෙන. හෙට හරි මේ පනත ගේන්න විශේෂ දිනයක් අවශ්‍ය නම් අපි ඒකට පක්ෂනායක රැස්වීමේ සාකච්ඡා කරන්න. ඒ පනත සම්මත කරගත්තට පස්සේ ඔය වාර්තා පදනම් කරගෙන නඩු පැවරීමේ හැකියාව තියෙන අය කරගන්නත් පුළුවන්.
ඒක තමයි. දැන් ඒක තමයි මම කිව්වේ ගරු මන්ත්‍රීතුමනි
පනත් දෙකෙන්ම ඔය දෙකම වාර්තා දෙකටම අදාළ වෙ තමයි පනත ඉදිරිපත්
කරන්නේ. ඒක තමයි. ගරු නියෝජ සභාපති කතානායකතුමනි දැන් මම කියාගෙන ආවෙත් දැන් මේවා පරක්කු කරන්න හොඳ නැහැ. මේවා දැන් ජනාධිපතිතුමා ඔබතුමා කියන විදිහට ජනාධිපතිතුමා මම දැක්ක ඊයේ පෙරේදාත් එතුමා කතාවේ කියලා තිබුණා 2019 අවුරුද්ද සම්පූර්ණයෙන්ම වංචා දූෂණය වෙනුවෙන් එතුමා ඒව නැවැත්වීම වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඉතාලම හොඳයි. අපි කැමතියි. ඉතින් එතුමාටත් පුළුවන් ඉතා ඉක්මනින් මේකට මැදිහත් වෙලා එතුමා කැබිනට් එකේ ප්‍රධානියා කැබිනට් එකට නායකත්වය දෙන්න එතුමා. ඒ හින්දා එතුමාට පුළුවන් මේවා කොහෙන් හරි පරක්කු වෙනවා නම් මේක තල්ලු කරගෙන ඉස්සරහට යන්න. මොකද 162ක ජනවරම අපි දුන්නේ
එන්න මේ ඒක ඔක්කොම කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කළා.
ඔය ඒක තමයි
පනත ඉදිරිපත් කරා. ඒක ජනාධිපතිතුමාට කරන්න දෙයක් නෑ.
නෑ නෑ ජනාධිපතිතුමාලා
මැදිහත්වලා පනත වහාම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරවාරින්න පුළුවන් නම් පාර්ලිමේන්තුව කල් දාන්න පුළුවන් නම් ඉතින් එතුමාට කැබිනට් එකේ ප්‍රධානියා හැටියට එතුමාට පුළුවන් මේ උපදෙස් දීලා ඉක්මනට කරව ගන්න.
නෑ එතුමා දීපු උපදෙස් පිළිගන්නේ නෑ.
ඒක එහෙම ප්‍රශ්නයක් තියුනේ. එහෙම එහෙම ඉතින් එහෙම එහෙම පිළිනොගෙන ඉන්නවා නම් අපි ඒක ගැන හොයලා බලන්න.
නෑ හොයලා බලන්න මේ පනත
අනිවාර්යෙන් එහෙම එහෙම
මන්තුමා මේ පනතට මොකක්ද උනේ කියලා ඔබතුමා හොයලා බලලා අපි කියන්නේ මේ චෝදනාවක් නෙමෙයි චෝදනාවක් නෙමෙයි ඔබතුමාටත් හොඳයි අපි කාටත් හොඳයි රටට හොඳයි යෝජනා ඉක්මනට මේ පනත සම්මත කරගමු
දැන් එතුමා කියපු විදිහට මේ එහෙම මේ පැත්තෙන් ප්‍රමාද වීමක් තියනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ ගැන මැදිහත් වෙනවා මොකද අපිටත් ඕනේ මිතා ඉක්මනින් මේවා ඉවරයක් කරලා දාන්න එහෙම නැතුව හැමදාම අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මේ පෞගිය අවුරුදු 6 7 8 තුල මේ රටේ සිදුවෙච්ච වංචා දූෂණ ගැන අපි නිතර නිතර කතා කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. මොකද දැන් අපි මේ යහපාලන ආණ්ඩුව තුල මේ වංචා දූෂණ අවම කරගන්න අපි අපේ පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් අපි ගත්තා. විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ කොමිෂම ස්වාධීන කිරීම ඒ කොමිසමට තවත් බලතල ලබා දීම ඊළඟට ඒක සක්‍රීයව ක්‍රියාත්මක කරලා වැඩ කරගෙන යන්න ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පිරිස් ලබා දීම ඒකේ ඉන්න නිලධාරීන්ගේ වැටුප විෂමතාවල් ඉහළ දැමීම වැනි කාරණාවල් කීපයක් රජයේ පැත්තෙන් අපි පෞගිය කාලේ ගත්තා ඒ වගේම ජනාධිපති මේ වංචා දූෂණ විමර්ශන ඒ කොමිසමත් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම ඒ හින්දා තමයි අපි පෞගේ කාලේ පුරාම යම් යම් කරුණු තීරණ කරුණු හා යම් යම් තීරණ අරගෙන ඒව ක්‍රියාත්මක කළා මොකද අපි සියල්ලන්ටම ඕනා වෙලා තියෙනවා මේක කොහොමාරි ඉවරයක් කරගන්න. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරි කාලයේදී මේ තියෙන සති කීපය තුළ මේ මන්ත්‍රීතුමා කිව්ව දේ මොකක් හරි පමාවීමක් තියෙනවා නම් ඒව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන්න අපේ පැත්තෙන් පමාවීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකටත් අපි මැදිහත් වෙලා පාර්ලිමේන්තුව අපේ මන්ත්‍රී කණ්ඩායමේ රැසීමේදී අනිවාර්යයෙන්ම අපි ඒකත් ඉක්මනට ගේන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ද අපි මේ පනත ගැන අපි කතා කළාම විශේෂයෙන්ම මේ තුර්කී රාජ්‍ය අතර උදර්පණ ගිවිසුම ගැන මේ වගේ අන්තර් සම්බන්ධතා ගිවිසුම අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම අද ලෝකයේ මේ ඇති වෙලා තියෙන අපරාධ නොයෙකුත් මත්ද්‍රව්‍ය ඒ විකාශනය වීමත් එක්ක ඒවා පරිහරණය හා ඒවා භාවිතාව හා ඒ වෙනදාම ඉහළ යාමත් එක්ක ලෝකයේ තියෙන සම්බන්ධතා හා ඒ අපරාධකරුවන් පාතාල ලෝකේ වෙන්න පුළුවන් මත්ද්‍රව්‍ය අපරාධකරුවන් වෙන්න පුළුවන් සමාජ විරෝධී ක්‍රියාධාරයන් වෙන්න පුළුවන් ඔවුන් අපිට හඳුනාගෙන අපේ රටවල් වලට ගෙන්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අපිට මේ වගේ ගිවිසුම් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා මේ තුර්කියත් එක්ක මේ අස්සම් කරපු ගිවිසුමක් ඉතාම වැදගත් ගිවිසුමක්. අපි ඊයේත් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ අපි සාකච්ඡා කළා මේ පිළිබඳ විවාදයක් ගියා. ඒ විවාදෙදි අපි කරුණු පැහැදිලි කරේ අනිවාර්යයෙන්ම අද අපි රටක් හැටියට තනියෙන් අපිට ඉස්සරහට යන්න බෑ. ලෝකයේ අනිකුත් රටවල් එක්ක සම්බන්ධතා හදමින් ඒ සම්බන්ධතා ගොඩනගා ගමින් ඒ සම්බන්ධතා අපේ පැත්තට ධනාත්මකව අපි වර්ධනය කරමින් අපි ඉස්සරහට යන්න වෙනවා. අපිට කවමදාක්වත් අපිට මේ ලෝකයේ දිහා බැලුවම ලෝකයේ ඉදිරි ගමන දිහා බැලුවම අද ලෝකයේ කියලා කියන්නේ පොඩි ගම්මානයක් තරමට අද කුඩා වෙලා තියෙනවා. අපි එදා කතා කරපු ලෝකේ නෙමෙයි අද තියෙන්නේ. අපි පාසල් යන කාලේ කතා කරපු අපි පොඩි කාලේ කතා කරපු ලෝක සිතියම නෙමෙයි අද ලෝක සිතියම. අද විනාඩි කීපයකින් තප්පර කීපයකින් මුළු ලෝකෙම සම්බන්ධ කරගන්න පුළුවන් විදියට අද තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. අද තාක්ෂණයේ දියුණු වෙලා මුළු ලෝකෙම අද ගමක් බවට අද පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට එවැනි පරිවර්තන වෙච්ච යුගයක අපි අනිවාර්යෙන්ම මේ ලෝකයට එක්ක ඉස්සරහට යන්න නම් අපිට මේ වගේ ගිවිසුම් අවශ්‍ය වෙනවා. තව තව මේ වගේ ගිවිසුම් තව අනිකුත් රටවල් එක්කත් අපිට ඒ ගිවිසුම් ගහගෙන ඉදිරියට යන්න වෙනවා. මොකද අපි ලෝකයේ මේ සංවර්ධනය හා මේ තාක්ෂණ දියුණුවත් එක්කත් අපි දන්නවා අපරාධත් වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා මිනිස්යාගේ මොන සංවර්ධනය වුණත් අපේ පැත්තෙන් අපි මොන දියුණුව ලබා ගත්තත් අපි සමාජ විරෝධී ක්‍රියාකාරකම් හා අපරාධක අපරාධ ඒවා අඩු වෙලා නැහැ. ඒවා හැම රටකම සාපේක්ෂකව වැඩිවීමක් තියෙනවා. අපි ලෝකයේ අපි ඇමරිකාව වගේ රටවල් ගත්තම තාක්ෂණය අතින් ඉහළ තැනක සිටියත් අද ඔවුන්ගේ රටේ පවා අද හැම පැත්තකින්ම අපරාධ ප්‍රමාණය අද වැඩි වෙලා තියෙනවා. කොයිතරම් දුරට ඔවුන්ගේ ආරක්ෂාව තර කරලා තිබ්බත් කොයිතරම් දුරට ඔවුන් නවීන තාක්ෂණය යටතේ ආරක්ෂාව තර කරලා තිබුණත් අද මේ අපරාධ සංඛ්‍යාව අඩු කරගන්න ඔවුන්ටත් අද බැරි වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ අපේ රටට විතරක් පොදු වූ දෙයක් නෙමෙයි මුළු ලෝකයටම පොදු වූ දෙයක්. ඉතින් එවැනි තත්ත්වයක තුල අනිවාර්යෙන්ම අපේ රටට අවශ්‍ය සමහර අපරාධ කරුවන් වෙනත් රටවල ජීවත් වෙනවා නම් අපේ නීතියට අසු කරගන්න අපිට අනිවාර්යෙන්ම මේ ගිවිසුම් වලට යන්න වෙනවා. හේඳ මම හිතනවා අද අපි මේ ලබාගත් මේ අස්සම් කරපු තුර්කිය රාජ්‍ය අතර උදර්පණ මේ ගිවිසුම අපිට ඉතාම වැදගත් ගිවිසුම්. ඒ වගේම මේක ඉදිරි කාලයේදී අපේ රටේ ආරක්ෂා පැත්තෙන් උත් ඒ වගේම අනිකුත් රටවලුත් එක්කත් මෙවැනි ගිවිසුම් නොමැති රටවලුත් එක්කත් අපි අනිවාර්යෙන්ම අපේ රටේ තියෙන මේ සමාජ විරෝධී ඒ වගේම පාතාල ලෝකෙ වෙන්න පුළුවන් මද්ද්‍රව්‍ය ව්‍යාපාරය වෙන්න පුළුවන් ඒවා නවත්තන්න ඒවා යටපත් කරගන්න අනිකුත් රටවල උදව් සහයෝගය අපිට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් එවැනි යුගයක අපි ජීවත් වෙන්නේ. අද ඒ යල්පැනගිය නීති අද ඒ නීති යල්පැන ගිහිල්ලා අද අපි දැක්කා මීට කලින් සමහර රටවල්වල ප්‍රාන්තවල තිබුණා මේ ප්‍රාන්තේ වැරදක් කරලා ඊළඟ ප්‍රාන්තයට ගිහිල්ලා ගියාම ඔහුට පුළුවන් ගිහිල්ලා හැංගිලා ඉන්න අනිත් ප්‍රාන්තයට බෑ ඇවිල්ලා එම අත්අඩංගුවට ගන්න. දැනට අවුරුදු 25කට 30කට කලින් ලෝකේ එවැනි තත්ත්වයකුත් තිබුණා. ඇමරිකාව වගේ රටවල්වල විශාල ප්‍රාන්ත තියෙන රටවල්වල එක ප්‍රාන්තයක වැරද්දක් කරලා ඊළඟ ප්‍රාන්තයට ගියාම ඇවිල්ලා අත්අඩංගුවට ගන්න බෑ. එවැනි යුගයක් මේ ලෝකේ තිබුණා. නමුත් අද ඒ යුගය විනාශ වෙලා අද ලෝකේ කොයි හිටියත් අද හොයාගන්න පුළුවන් විදිහේ තාක්ෂණයේ දිනුන වෙලා තියෙනවා. මොන රටක ගිහිලා හැංගිලා හිටියත් අල්ල ගන්න පුළුවන් විදිහේ අද රෝකේ රටවල් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒ අතින් අනිවාර්යෙන්ම අපේ රටේ තියෙන අපරාධ ප්‍රමාණය අඩු කරගන්න, සමාජ විරෝධී ක්‍රියාදාමයන් අඩු කරගන්න, ඒ වගේම පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් අඩු කරගන්න අනිවාර්යෙන්ම අපිට මෙවැනි ගිවිසුම් අපිට අවශ්‍ය වෙනවා. ඒ හින්දා මෙවැනි ගිවිසුම් තුලින් අපිට ඉදිරි අනාගතයේදී මීට වඩා අපරාධ, සමාජ විරෝධී, මද්ද්‍රව්‍ය එවැනි කටයුතු වල නියුතු වන්නන්ගේ ඒ ප්‍රමාණය අවම කරගන්න හැකියාව තියෙනවායි කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.